ඒ ක්‍රියාවලිය හඳුනා ගන්න. එහෙම තමයි වෙන්නේ. ඒක භාවනා කළත් එහෙමයි වෙන්නේ, නොකළත් එහෙමයි වෙන්නේ. භාවනාව නිසා සිදු වෙන දෙයක් නෙමෙයි. එහෙම තමයි සිද්ධ වෙන්නේ. දැන් වේදනා කියන වචනේ ධාර්මික ධර්මානුකූලව කූල අර්ථේ නම් විඳීම්, විඳීම් කියන අර්ථය. විඳීම්. ඒතර විඳීම් කියවහම රිදෙනවා කියන එක විතරක් නෙමෙයි. රිදීම එක විඳීමක්. එකම විඳීම රිදීම නෙමෙයි. සැප විඳීමත් වේදනා. සැප කියන දේත් වේදනාව. වේදනාවක් කියන්නේ රිදෙනවා කියන අර්ථයෙන් නෙමෙයි, ඒක විඳින දෙයක්. සැප කියන්නේ විඳින දෙයක්. භාවනාවේදී අර කලබල හිත හඳුනා ගනිමින්, ඒ කලබල හිතට තව ඉන්ධන සපයන් නැතුව, දුවන හිතට තව පෝර දාන්න නැතිව සිහියෙන් වර්තමානයේ ඉන්න උත්සාහ කරන විට අන්න හිත තැන්පත් වෙනවා. හිත එක්තැන් වෙනවා. ඒ එක්තැන් වීමම සැපක්. ඒ මහා සැපක්. ඔය කලබල හිත නතර වුණාම, ඒ කලබලේ අඩු වුණාම දැනෙන්නේ මහා සැපක්, මහා නිදහසක්. ඒ මානසික සැප සහ මානසික නිදහස ශරීරයටත් දැනෙනවා. තව විදිහට කියනවා නම් මනස විසින් නිෂ්පාදනය කරනු ලැබූ ඒ මානසික සුවය මනස විසින් ශරීරය සමග බෙදා ගනු ලබනවා. එයා තනියම භුක්ති විඳින්නේ මනස. එයා ශරීරයටත් දෙනවයි. ඔයත් දෙන්න, අපි දෙන්නම මේ සැප විඳිමු. දුකත් ඒ වගේ. දැන් මානසිකව කෙනෙක් දුක් විඳිනවා නම් ඒ දුක මනස තනියම විඳින්නේ නැහැ. එයා ශරීරයත් එක්ක බෙදා ගන්නවා. මානසිකව දුක් විඳින කෙනෙක් ශාරීරිකව දුක් විඳිනවා. ශාරීරිකව සැප විඳින්නේ නැහැ. මේ දෙන්න එකටයි දුකයි සැපයි විඳින්නේ. දුක විඳින්නෙත් එකට දෙන්නා, සැප විඳින්නෙත් එකට. එහෙම දුකයි සැපයි දෙකම එකට විඳින වෙනත් දෙන්නෙක් නැහැ. ශරීරයයි හිතයි වගේ. මනස දුක් විඳින කල්හි ශරීරයට සැප විඳින්නට බෑ. ශරීරයට කියන්න බෑ මේක ඔයාගේ දුකක්, ඔයා තනියම විඳින්න. මම මොනවා හරි කාල සතුටු වෙන්න මොන රහ කෑම කෑවත් ශරීරයට ඒ රහ දැනෙන්නේ නැහැ. හිත තියෙන්නේ අසතුටින් නම්. ශරීරය සතුටින් තියෙනකොට මනස සතුටුයි. ඒතර ශරීරයත් තමන්ගේ සැප මනසත් එක්ක බෙදා ගන්නවා. ශරීරයේ තමන්ගේ දුකත් මනස එක්ක බෙදා ගන්නවා. අසනීපයක් එහෙම හැදුනහම හිතටත් හරි නැහැ. ඒ අසනීපේ හිතේ අසනීපයක් නෙමෙයි. ඒ වුණාට අසනීපයක් හැදුනහම හිතටත් ලොකු සතුටක් නැහැ. හිතටත් හරි අමාරුයි. හිතන්නත් අමාරුයි. ඇවිදින්න විතරක් නෙමෙයි අමාරුයි. සිතීමත් අපහසු වෙනවා. මොකද ශරීරයත් තමන්ගේ ප්‍රශ්නේ, හිතත් එක්ක බෙදාගන්න. එයාට වෙන බෙදාගන්න කෙනෙක් නැහැ. කවුරු එක්ක බෙදාගන්න? මේ දෙන්න තමයි හැමදේම බෙදාගන්නේ. ශරීරයට පහසු නම් හිතටත් පහසුයි. දැන් මේ තමා සාමාන්‍ය ගනුදෙනුව. සිත සහ ගත අතර සිදුවන සාමාන්‍ය අන්‍යෝන්‍ය ගනුදෙනුව. කුමක්ද? සිත සැප විඳිනකොට ඒ සැප ශරීරයත් විඳිනවා. සිත දුක් විඳින විට ඒ දුක ශරීරයත් විඳිනවා. ශරීරය සැප විඳිනකොට හිතත් සැප විඳිනවා. ශරීරය දුක් විඳිනකොට හිතත් දුක් විඳිනවා. දැන් භාවනාවේදී මේ අන්‍යෝන්‍ය සම්බන්ධයේහි වෙනසක් වෙනවා. කුමක් දේ වෙනස? එක වෙනසක් තමයි සිත දුක් විඳීම අඩු වෙනවා. සිත දුක් විඳීම නවත්වනවා. ඒ සඳහානේ භාවනා කරන්නේ. එතෙ සිත දුක් විඳින්නේ නැහැ. වෙනදා දුක හිතෙන දේවල් මතක් වුණාට භාවනා කරනකොට ඒවට දුක් වෙන්නේ නැහැ දැන්. ඒව සිතවිල්ලක් විතරයි, මතකයක් විතරයි. එතෙ ඒ දුකක් නැහැ. භාවනාවේදී මනස දුක නිස්පාදනය කරන්නේ නැහැ. භාවනා නොකරන විට මනස වැඩිපුරම නිස්පාදනය කරන්නේ දුක. භාවනාවේදී මනස දුක නිස්පාදනය නොකරන නිසා ශරීරයට පහසුයි. දැන් ශරීරයට විඳින්න තියෙන්නේ තමන්ම හදාගන්න ප්‍රශ්නේ විතරයි. කිරියාවක වැඩි වෙලාවක් ඉන්නකොට අමාරුයි. ඒ අතාරතේ. ඒ ප්‍රශ්නේ විතරයි ශරීරයට දැන් විඳින්න තියෙන්නේ. අනුන්ගේ දුකක් විඳින්න නෑ. මෙතෙක් කල ශරීරය වැඩිපුරම විඳේ අනුන්ගේ දුක්. අනුන්ගේ කියන්නේ හිතේ දුක්. තමන්ගේ දුකට වැඩිය ශාරීරික ප්‍රශ්න නෙමෙයි අපිට ජීවිතේ තිබුණ ප්‍රශ්න. මානසික ප්‍රශ්න, හිත හදාගත්ත ප්‍රශ්න. හොඳට බැලුවොත් ශාරීරයට තියෙන ප්‍රශ්න දෙක තුනයි. බඩගින්නක් එනවා, පිපාසයක් එනවා, නිදිමතක් එනවා. සීතල ප්‍රශ්නයක් ඔය වගේ කායික ප්‍රශ්න ටික අරන් බලන්න. 4යි 5යි 6යි තියෙන්නේ. අපි මානසික ප්‍රශ්න ගත්තොත් කිසි කෙනෙකුට කියලා ඉවර කරන්න බෑ කොපමණ මානසික ප්‍රශ්න තියෙනවද කියලා. මනසට පුළුවන් අලුත් නිර්මාණ කරන්න, අලුතෙන් අලුතෙන් නිර්මාණ කරන්න. නිර්මාණශීලීත්වය යනු මිනිස් මනසක හැකියාවක්. නිර්මාණශීලීත්වය මිනිස් සිතක හැකියාවක්. බොහොම ලස්සන හැකියාවක්, හොඳ හැකියාවක්. නමුත් ඒ හැකියාව මිනිස් මනස යොදාගන්නේ දුක නිර්මාණය කරන්න, අසතුට නිර්මාණය කරන්න, අසහනය නිර්මාණය කරන්න. ඒ නිසා සාමාන්‍ය හිතකට පුළුවන් ඕනෑම දෙයක් අරගෙන දුක් විඳින්න. ඕනෑම දෙයක් අරගෙන. හොඳට බලන්න ඔබ මොන දේ ගැනද දුක් විඳ නැත්තේ කියන්න පුළුවන්ද? අහවල් දේ ගැන නම් මම දුක් විඳලා නැහැ කියලා. අහවල් කෙනා ගැන නම් මම දුක් විඳලා නැහැ කියලා. හැම කෙනෙකු ගැනම අප දන්නා හැම කෙනෙකු ගැනම අපි දුක් විඳලා තියෙනවා. අප දන්නා හැම දෙයක් ගැනමත් අප දුක් විඳ තිබෙනවා. එයින් කියවෙන්නේ ඒ අය දුකයි, ඒ දේවල් දුකයි කියා නෑ. එතන නෙමේ, හිත ඒ අය ඇසුරු කරගෙන දුක හදා ගන්නවා. දුක යනු කෙලින්ම සිතීමේ ප්‍රතිඵලයක්. සාවද්‍ය චින්තනයේක මෝඩ කල්පනාවක අතුරු ඵලය තමා දුක. ඒට සීමාවක් නැහැ. දුක හදා ගැනීම මේ නිර්මාණශීලීත්වය නිසා එක එක විදිහට දුක් හදා ගන්නවා. අතීතේ විඳ ඉවර වූ දුක් නැවත මතක් කරමින් විඳිනවා. එතකොට ඒවා අලුත් දුක්. දැන් ඒවා විඳලා ඉවර වූ දුක් ආයෙ විඳින්න බෑනේ කාටවත්. ඒක ඉවරයි. නමුත් නැවත මතක් කරමින් විඳිනවා. ඒ විඳින්නේ අලුත් දුක්. එතන හෙට අනිද්දා විඳින්න වෙයි කියලා තියෙන දුක් මතක් කරමින් වර්තමානයට ගෙනල්ලා විඳිනවා. ඒවත් අලුත් දුක්. එතන මේ මනස නිස්පාදනය කරන දුක් වැඩිපුරම විඳින්න වෙන්නේ ශරීරයට. වෙන අයට නෙමෙයි, වෙන අයත් විඳිනවා. තමන් ළඟින් ආශ්‍රය කරන අයත් විඳිනවා. දැන් අපේ කවුරු හරි ළඟින් ඉන්න කෙනෙක් දුක් විඳිනකොට ඒක අපිටත් දුකයිනේ. ඇසුරු කරන අයටත් විඳින්න වෙනවා. හැබැයි වැඩිපුරම දුක විඳින්න වෙන්නේ ශරීරයට. එයා තමයි වැඩිපුරම හිත නිසා දුක් විඳින්නේ. භාවනාවේදී සිහිය නිසා, සිහි කල්පනාව නිසා, සිහි නුවණ නිසා මනස දුක නිස්පාදනය කිරීම තාවකාලිකව අත්හරිනවා. පැහැදිලිව තේරුම් ගන්න කල්යාණ මිත්‍රවරුනි, භාවනාවේදී නැති වෙන්නේ හෝ නැති කරන්නේ සිතිවිලි නෙමෙයි දුකයි. මේ පැහැදිලිව තේරුම් ගන්න. සිතිවිලි නිරෝධ කිරීමකට නෙමෙයි භාවනාව කියන්නේ, දුක්ඛ නිරෝධයට. දුක්ඛ නිරෝධයට අමතක කර දැමීමට නෙමෙයි භාවනාව කියන්නේ. සිතිවිලි අමතක කිරීමට නෙමෙයි, මතක අමතක කිරීමට නෙමෙයි. භාවනාව යනු දුක අඩු කර ගැනීම. ඒතර භාවනාවේදී අඩු වෙන්නේ දුක, සිතිවිලි නෙමෙයි. දුකයි අඩු වෙන්න ඕනේ. දුක අඩු නොවි සිතිවිලි අඩු වුණාට වැඩක් නැහැ. කොපමණ සිතිවිලි අඩු වෙලා අන්තිමට එක සිතිවිල්ලක් තිබ්බත් ඕන්නම් ඒ සිතිවිල්ල ගැන දුක් විඳින්න පුළුවන්. ඇයි තාම එකක් තියෙන්නේ? එම නිසා බලන්න භාවනාවේ දියුණුද නැද්ද කියන එක ගැන හොයාගන්න ඕන නම්, දියුණුව මනින්න ඕන නම් සිතිවිලි ගණන් කරන්න එපා. සිතිවිලි ගණන් කළා ඒ භාවනාව දියුණුද නැද්ද කියලා හොයාගන්න බෑ. මේ පමණ සිතිවිලි තියෙනවා නම් දියුණුයි, ඊට වැඩිය තියෙනවා නම් තාම හිටිය තැන නෑ. සිතිවිලි ගණන් කරන්න යන්න එපා. බලන්න මේ සිතිවිලි නිසා දුක් විඳිනවද? ඒ දුකේ අඩුවක් තියෙනවද? දුකේ වැඩි වීමක් තියෙනවද? දුක අඩු නම් අන්න භාවනාව දියුණුයි. එවිට මනස දුක නිස්පාදනයේ නොකරන කල්හි ශරීරයට ඉතිරි වෙන්නේ තමන්ගේ සරල ප්‍රශ්න දෙක තුන පමණයි. දැන් යට අනුන්ගේ ප්‍රශ්නයක් නෑ විසඳන්න. තමන්ගේ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ඒක ලොකු නිදහසක් ශරීරයට, ලොකු නිදහසක්. දැන් බලන්න අප කවුරුත් අපේ ප්‍රශ්නත් විසඳන්න ගමන් අනුන්ගේ ප්‍රශ්නත් විසඳන්න වෙලා තියෙනවා හැමෝටම. තමට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවන්ගේ ප්‍රශ්නත් විසඳන්න ඕනේ. තමන්ගේ ප්‍රශ්නත් තියෙනවා විසඳගන්න. ඒ අතර දරුවන්ගේ ප්‍රශ්න. දරුවන්ට සමහරට තියෙන අම්මලා තාත්තලාගේ ප්‍රශ්න විසඳන්න. ඒක මහා බරක්. තමන්ගේ ප්‍රශ්නත් විසඳගෙන ගන්නමින් අනුන්ගේ ප්‍රශ්නත් ඔළුවට දා ගැනීම මහා බරක්. ඒතර මේ ශරීරය මහා බරකින් ඉන්නේ. ඒ තමන්ගේ ප්‍රශ්න නිසාම නෙමෙයි, මානසික ප්‍රශ්න නිසා. පළවෙනි වතාවට ශරීරය ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙනවා. දැන් එයාට මානසික ප්‍රශ්න නැහැ. මනස ප්‍රශ්න දෙන්නේ නැහැ. මනස පටවන්නේ නැහැ ප්‍රශ්න. ලොකු නිදහසක් ඉතිරි වෙන්නේ අර තමන්ගේ රිදීම, ඒ ටික විතරයි. ඒතර ඒවත් ලොකු ප්‍රශ්න නෙමෙයි දැන්. ලොකු ප්‍රශ්න නෙමෙයි. ඊළඟට මනස දුක නිස්පාදනය කිරීම නවත්තලා සැප නිස්පාදනය කරන්න පටන් ගන්නවා. තර හිතට සතුට, ඒ භාවනාවෙන් හිතට සතුටක් එන්නේ ඒ නිසා. නීවරණ එහෙම අඩු වෙනකොට ශරීරයට දැන් ප්‍රශ්න නෙමේ මනසින් එන්නේ, කරදර නෙමේ, සැප එන්නේ. මෙතෙක් කාලයක් මනස දුන්නේ නැහැ සැපක් ශරීරයට, දුන්නේම ප්‍රශ්න දුක්. ප්‍රථම වතාවට මනස ශරීරයට සැප දෙන්න පටන් ගන්නවා. ඒතරේ ඒ ශරීරයට දැනෙන හරි සැහැල්ලුවක්. ඔය කාය පස්සද්ධිය කියලා කියන්නේ ඒක තමයි. හරි සැහැල්ලුවක් ශරීරයට. හරි සැප. ඒ ශරීරයට ඒ සැප එනකොට අර තිබුණු වේදනා වගේ ඒව රිදීම්, ඒව අඩු වෙලා යනවා. ඒව නෑ වගේ දැන්. ඔය කියූ කාරණා දෙක තුන නිසාම භාවනාවේදී රිදීම් වගේ ඒවා, කායික රිදීම් වගේ ඒවා නොදැනී යන්න පුළුවන්. නැවත අවධානය යොමු වුණාම, නැවත මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒවා දැනෙන්න පුළුවන්. ඒතර රිදීම් නොදැනී යන්න නෙමේ භාවනා කරන්නේ. එයත් හොඳට අඳුනගන්න. කායික රිදීම් නොදැනෙන්නට, නොදැනී යන්නට නෙමෙයි අපි භාවනා කරන්නේ. ඒ සියලුම කායික වේදනා නැති කරගන්න පුළුවන් නම් අපි හිතනවා ඒක තමයි ලොකුම ජයග්‍රහණය කියලා. විශේෂයෙන් භාවනා කරන අය, භාවනා කරන අය හිතනවා මේ සියලුම කායික වේදනා, රිදෙන ඒවා, හිරි වැටෙන ඒවා, කැක්කුම්, මේවා ඔක්කොම නැති කරගන්න ක්‍රමයක් තියෙනවා නම් හරි හොඳයි. බොහෝ විට ඒ ප්‍රශ්න අහනවා, කොහොමද මේවා නැති කරගන්නේ, රිදෙනවා කොහොමද නැති කරගන්නේ. ඉතින් කවුරු හරි බෙහෙතක් හැදුවොත, මොකක් හරි බෙහෙතක් පෙත්තක් හැදුවොත් එහෙම මේ සියලුම කායික වේදනා මේ බෙහෙත ගත්තාම දැනෙන්නේ නැහැ කියලා තොග ගණනින් ඒ බෙහෙත විකිණෙයි භාවනා යෝගින් අතර. පොර කකා ගනි. මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? කිසිම කායික වේදනාවක් දැනෙන්නේ නැති වුණහම අපි කියනවා මැරුණා කියලා. නේ? දැන් කෙනෙක් මැරුණාද කියලා බලන එක සරල ක්‍රමයක් තමයි. එහෙමෙන් අල්ලලා බලනවා. ඉතින් යා ප්‍රතිචාර නැත්තම් කිසිම ප්‍රතිචාරයක් එයිම කියන්න බෑ මැරුණා කියලා. නමුත් ඒක සාමාන්‍ය කෙනෙක් කරන ක්‍රමය. ඒකට මේ වේදනා නැහැ. වේදනා කියන්නේ ජීවිතයෙන් කොටසක්. ජීවිතේ හැදිලා තියෙන අමුද්‍රව්‍ය පහෙන් එකක් තමයි වේදනා. අමුද්‍රව්‍ය පහක් තියෙනවනේ ස්කන්ධ පහ කියලා. එයින් එක අමුද්‍රව්‍යයක් තමයි වේදනා. එතන ඒ අමුද්‍රව්‍ය ඉවත් කරාම ඉතුරු හතර තියෙන්නේ නැහැ. මේ හත් පහම එකට ඇති වෙන්නේ එකට නැති වෙන්නේ. ඒ තමයි මූල ධර්මය. මේ ස්කන්ධ පහ ඇති වෙන්නෙත් එකට නැති වෙන්නෙත් එකට. එතන මේ පහෙන් එකක් විතරක් නැති කරන්න බෑ. ඒ මෝඩකමක් එහෙම උත්සාහ කරනවා නම් මේ ස්කන්ධ පහෙන් එකක් විතරක් නැති කරන්න. ඒ වෙනුවට ඇති කරගන්න බලන්න උපේක්ෂාව. උපේක්ෂාව සැප හොඳයි දුකට වැඩිය, දුකයි සැපයි දෙකටම වැඩිය උපේක්ෂාව හොඳයි. උපේක්ෂාව යනු උපේක්ෂාව දෙවිදිහකට ඇති වෙන්න පුළුවන්. එක උපේක්ෂාවක් තමයි ඔය සැප ගණන් ගන්නෙත් නැහැ, දුක ගණන් ගන්නෙත් නැහැ, ඒ දෙකම ගණන් ගන්න නැතුව මධ්‍යස්ථව ඉන්නවා. ඒතර සමතයෙන් ඇති වෙන්නේ ඒබඳු උපේක්ෂාවක්. ඊළඟට විදර්ශනාවේ උපේක්ෂාව මොකද්ද? මේ සැපත් ඇති වෙලා නැති වෙලා යන දෙයක්, දුකත් ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ඒතර මේ දෙකම තාවකාලිකයි. අප කවදාවත් ස්ථිර දුකක් විඳලත් නැහැ, සදාකාලික සැපක් විඳලත් නැහැ. එහෙම විඳනනම් ඒ දුක හෝ සැප තාමත් තියෙන්න ඕනේ. සදාකාලික වූ දුකක් හෝ සදාකාලික වූ සැපක් ජීවිතේ කවදා හරි විඳනනම් අදත් තියෙන්න ඕනේ. දැන් අද නැත්තේ ඒවා තාවකාලික නිසා. හැම දුක් වේදනාවක්මත් හැම සුඛ වේදනාවක්මත් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යන ඉපදිලා අතුරුදහන් වෙලා යනවා. ඒතර මේ ස්වභාවය අප නැවත නැවත දකින විට ඇතිවෙන ඇතිවෙන වින්දන, සැප වේවා දුක් වේවා ඇතිවෙන ඇතිවෙන වින්දන తాවකාලික බව, දිගටම නොපවතින බව සහ නැති වෙන බව. එවිටත් කලබල වෙන්න දෙයක් නැතර. මොකටද කලබල වෙන්නේ? කුමකටද කලබල වෙන්නේ? ඒ ඇතිවීම නැතිවීම දකිමින් සිටින විට ඇති වෙන උපේක්ෂාවට කියන විපස්සනා උපේක්ෂාව. ඒක විපස්සනාවෙන් ඇති වෙන උපේක්ෂාව. ඒතර උපේක්ෂාවේ සමත උපේක්ෂාව හෝ විදර්ශනා උපේක්ෂාව එක් මොන උපේක්ෂාවෙන් හරි අපිට එන්න පුළුවන් සැපයි දුකයි දෙකම ඉක්මවලා ගිය තැනකට. එතනදිත් ශරීරයට රිදෙනවා, රිදෙන බව දන්නවා. හැබැයි හිතේ නෑ කලබලයක්. හිතේ කලබලයක් නෑ. හිතේ කලබලයක් නැති තැනක ශාරීරික වේදනාව ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එනිසා වේදනාව හඳුනා ගන්න, වේදනාව අවබෝධ කරගන්න, ඒ පිටපස තියෙන හේතු අඳුනා ගන්න. ඇයි එහෙම වෙන්නේ කියලා මගෙන් අහනවට වැඩිය හොඳයි තමන්ම ඒ ගැන සොයා බලන එක.
ගුරුතුමනි, ආනාපාන සති භාවනාව ගැන කෙටි හැඳින්වීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාට තෙරුවන් සරණයි.
ඒ ප්‍රශ්න අහපු ගණාටත් තෙරුවන් සරණයි. ආනාපානසති භාවනාව
ගැන කෙටි හැඳින්වීමක්.
කෙටි නෙමෙයි, දීර්ඝ හැඳින්වීමක් කරන්න කල. කොහොමද කරන්නේ කියලා හැඳින්වීමකුත් කළා. අපි ඒ අභ්‍යාසයක් කළානේ. ඒ ආනාපාන සති වචන තුනේ අර්ථය ආස්වාස ප්‍රස්වාස පිළිබඳ දැනීම, ආස්වාස ප්‍රස්වාස පිළිබඳ සිහිය. ආන ආස්වාස පාන ප්‍රස්වාස පිළිබඳ සිහිය කල්පනාව. එතර කිසියම් කෙනෙක් දන්නවනම් මේ වෙලාවේ සිදුවෙන්නේ ආස්වාසයක් බව, නැතිනම් ප්‍රස්වාසයක් බව, මේ වෙලාවේ හුස්ම ගන්න බව, මේ වෙලාවේ හුස්ම පිට කරන බව, ඒ තමයි ආනාපාන සතිය. වර්තමානය හඳුනාගන්න. වර්තමානයයි හුස්ම ගන්නේ, වර්තමානයයි හුස්ම පිට කරන්නේ, අතීතේ නෙමෙයි, අනාගතේ නෙමෙයි. ආනාපාන සති භාවනාව සඳහා කෙනෙක් වර්තමානයේ ඉන්න ඕනේ. ඒ වර්තමානයේ ඉන්න උදව් කරගන්න පුළුවන් තමන්ගේ ඉරියව්ව. ඉරියව්ව පිළිබඳ අවධානය. මොකද ඉරියව්ව කියන්නේ වර්තමාන දෙයක්. හැම ඉරියව්වක්ම වර්තමානයි. ශරීරයට බෑ අතීතයේ ජීවත් වෙන්න. ශරීරය දන්නෙත් නෑ අතීතය ගැන. අතීතයේ අනාගතය කියන්නේ කායික දේවල් නෙමෙයි. ශරීරය හැම විටම වර්තමානයේ. ඒතර ඉරියව්ව ගැන අවධානයෙන් සිටින කෙනෙක් ඉන්නේ වර්තමානයේ. වර්තමානයේ සිටින කෙනෙකුට පමණයි හුස්ම දැනෙන්නේ. නිසා වර්තමානයේට ඒම අත්‍යවශ්‍යයි ආනාපාන සතියට. වර්තමානයේට නොපැමිණ ආනාපාන සතියක් කරන්න බෑ. කෙරෙන්නේ නෑ. එතකොට ඒ සුදුසුකම සම්පූර්ණ කරන්න වර්තමානයේට එන්න, වර්තමානයේ ඉන්න. වර්තමානයේට පැමිණ වර්තමානයේ සිටිමින් බලන්න වර්තමානයේ හුස්ම ගන්න හැටි, හුස්ම පිට කරන හැටි. ඒ තමා ආනාපාන සතිය පටන් ගන්න විදිය.
ගුරුතුමනි, ආනාපාන සති භාවනාව හුස්ම ගැනීම හා පිටකිරීම මෙනෙහි කිරීමෙන් ඇතිවන කුසල කර්මය සිත එකඟ කිරීම මගින් සිත දියුණු කර ගැනීමද පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. කේ පෙරේරා.
ඒ හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳ සිහිය ඇති කරගෙන ඒ සිහිය දියුණු කර ගැනීමෙන් කුසල් වැඩෙනවා. ඒක මහා කුසලයක්. මහා කුසලයක්. ඒ කුසලයේ හේතුවෙන් ඒ ප්‍රශ්නෙන් කීවා වගේ සිතෙහි සමාධියක් ඇති වෙනවා. එතකොට සිහිය කියන කුසලයේ හේතුව ඵලයේ තමයි සමාධිය. සිහිය යනු හේතුවයි, සමාධිය යනු ඵලයයි. ඒ අනිත් පැත්තට වෙන්නේ නැහැ. මුලින් හිත එකඟ කරලා ඊට පස්සේ සිහියෙන් ඉඳ හැදුවට වෙන්නේ නැහැ. ඒ අනිවාර්යයෙන්ම සිදුවෙන්නේ සම්මා සතියෙන් පසු සම්මා සමාධිය. සමාධියෙන් පසු සතිය නෙමෙයි. මේ පැත්තට කරන්න හදන්න එපා. අවාසනාවකට මේ පැත්තට තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. මුලින්ම හිත එකඟ කරගන්න හදන. නෑ, සිහියෙන් ඉන්න. සිහියෙන් සිටීමේ කුසලයේ ප්‍රතිඵලය තමයි සමාධිය. ඒ මහත් වූ කුසලයක් කියන්නේ ඒ ප්‍රතිඵලය වෙන කිසිම පින්කමකින් ගන්න බෑ. මේ සම්මා සමාධිය කියන ප්‍රතිඵලය මොන පින්කම කරත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සම්මා සතිය කියන කුසලයෙන් හැර. සම්මා සතියෙන් නිවැරදි සිහියෙන් හිතේ ඇති වෙනවා යහපත් නිස්කලංක බවක්, ගැඹුරු නිහඬියාවක්, ගැඹුරු උපේක්ෂාවක්. ඒ සමාධියේ තියෙන ලක්ෂණ නෙමෙයිවා. ගැඹුරු නිහඬියාවක් ඇති වෙනවා හිතේ. හිතේ නෑ දැන් කලබල, හිත දොඩමලු නෑ, හිත නිහඬයි. ඒ නිහඬ හිතට පේනවා මොනවද වෙන්නේ කියලා. මොනවා වුණත් හිත පැත්තක් ගන්නෑ, කලබල වෙන්නේ, උපේක්ෂාවෙන් ඉන්නේ. අන්න ඒ ප්‍රතිඵල, ඒ සුසුකම් ලැබෙන විට ඇත්ත පේන්න පටන් ගන්නවා. එතෙක් අපි ඇත්ත නෙමේ දැක්කේ, බොරුව. අපි රැවටුණා හැමදෑම බොරුවකට ඇත්තක් කියා. එතෙක් අපට ලැබුණේ මිත්‍යා ඥානයක්. සැබෑ ඥානයක් නෙමේ මිත්‍යා ඥාන. අපිට ඥානයක් ලැබිලා තියෙනවා. ඒ ඥානය බොරුවක්. පට්ටපල් බොරුවක්. අපි දන්න දේවල්. අපි දන්න දේ ඇත්ත නම් අපි දුක් විඳින්නේ නැහැ. දන්න දේ ඇත්ත නම් දුක් විඳින්නේ නැහැ. සත්‍ය කවදාවත් කිසි කෙනෙක්ව දුක්කටපත් කරන්නේ නැහැ. අප දුක් විඳලා තියෙන හැමදේම අසත්‍ය නිසා. අසත්‍ය සත්‍ය විදිහට පටලවා ගත්ත නිසායි අපි දුක් විඳ තිබෙන්නේ. ඒතර අසත්‍යයේ සත්‍ය විදිහට දැක්කේ ඒ පටලැවිල්ල හදාගත්තේ අපේ හිතේ තියෙන කලබලේ නිසා. හිත පටලැවිලා තියෙන. ඒ හිතේ පටලැවිලි නිදහස් වීමටයි සම්මා සමාධිය කියන්නේ. ඒ හිතේ පටලැවිලි නිදහස් වෙන්නේ සිහි කල්පනාවෙන් සිටීම නිසා. ඒ නිසා සම්මා සතියෙන් පසු සම්මා සමාධිය, සම්මා සමාධියෙන් පසු සම්මා ඥාන. එහෙමනේ තියෙන්නේ දස අංගේහි සමන්නාගතෝ අරහං කියන ඒ අරහං, ඒ අරහත්වේ අංග 10 ගැන විස්තර කරනකොට එහෙමනේ තියෙන්නේ. නිවැරදි ඥානය ලැබෙන්නේ නිවැරදි සමාධියෙන් පස්සේ. නිවැරදි සමාධිය ඇති වෙන්නේ නිවැරදි සිහියෙන් පස්සේ. එතෙක් අපි නිදහස් නැහැ. ඇත්ත දැනගන්න තුරු, නිවැරදි දැනුමක් එන තුරු අපි නිදහස් නැහැ. අපි හිර වෙලා ඉන්නේ. අපේම වැරදි කල්පනා, වැරදි සංකල්ප, වැරදි මත, වැරදි දෘෂ්ටි, වැරදි අවබෝධ, මේ සියල්ලෙහි අපි හිර වෙලා ඉන්නේ. ඒතර මිච්ඡා ඥානය නිසා අපි හිර වෙලා ඉන්නේ. ඥානය නිවැරදි වෙනකොට සම්මා ඥාන, සම්මා විමුක්ති. දැන් ඒව තමයි ඒ සම්මා සතියේ කුසලයේ විපාක.
මුලින්ම භාවනාව ආරම්භ කරන්නෙකු සඳහා ඔබතුමා ලබා දෙන කමඨහන් මොනවාද?
ඔව්, මුලින්ම ඇයිද භාවනා කරන්න ඕනේ, නැත්නම් ඇයිද භාවනා කරන්න තීරණය කළේ? දැන් ඒ ගැන, ඒ පසුබිම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇයි Tamanට භාවනා කරන්න හිතුනේ? මා කියන නිසා නෙමෙයි, නැත්නම් වෙන කෙනෙක් කියන නිසා නෙමෙයි. Taman හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න ඉතින් මට උදව් කරන්න පුළුවන්. ඒ උදව්ව මම කරනවා. මම අහනවා, ඇයි භාවනා කරන්න ආවේ? ඇයි භාවනා කරන්න තීරණය කළේ? එහෙම අහන්නේ නැතුව කමටහන් දෙන්නේ නැහැ. මෙතන තිය�න වාසිය මේ 200ක් ඉන්න නිසා ඒක අහන්න ගියොත් මාසයක් විතර ඉන්න වෙනවනේ මෙතන. ඒ නිසා අහන්නේ නැතුවම කමටහන් දෙනවා. හැබැයි ඒක අමාරුයි කරන්න. එහෙම දැන් එක්කෙනෙකුට කමටහන් දෙන එක ලේසි. හැබැයි විශාල පිරිසකට ගැළපෙන කමටහනක් දෙීම පහසු නැහැ. පහසු නෑ. ඉතින් ඒ නිසා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මදි වගේ. මේ කියන දේවල් මදි වගේ. මේවා පොඩි ළමයින්ට කියන දේ වගේ. තවත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ටිකක් ගැඹුරු වැඩි වගේ. ඉතින් ඒයට කරන්න දෙයක් නැහැ. ඒක මොනවා කරන්නද? එතකොට සාමාන්‍ය අගයක් හදලා තමයි කමටහනක් දෙන්න වෙන්නේ කණ්ඩායමකට කමටහන් දෙනකොට. හැබැයි දැන් පෞද්ගලික කමටහන් දෙන විට කතා බහ කරලා ඒ භාවනා කිරීමේ ඉලක්කය මොකද්ද, මොනවද බලාපොරොත්තු වෙන්නේ, අරමුණ මොකද්ද, ඒ ගැන කතා බහ කරලා එතන වැරද්දක් තියෙනවනේ. ඒ කියන්නේ අපි සමහරට භාවනා කරන්න ඕනකම තියෙනවා. හැබැයි අපි ඉලක්කය වෙන එකක්. ඒක කවදාවත් භාවනාවෙන් ලැබෙන ඉලක්කයක් නෙමෙයි අපිට තියෙන්නේ. වෙනම ඉලක්ක. අපි හිතනවා භාවනා කරා මේ ඉලක්ක හරියයි කියලා. දැන් එහෙම වැරදි පැත්තකට ඔළුව හැරිලා ඉන්න කෙනෙක්ව තල්ලු කරන්නේ ඒ පාරේ තව යන්න කියලා. ගියාට ඒ කවදාවත් ඒ Tamanට ඕන දේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම කතා බහ කරලා කියන භාවනාව කියන්නේ මේක. මේකෙන් ලැබෙන්නේ මේ ටික. නොලැබෙන ඒවත් තියෙනවා. ඒව ලබා ගන්න බෑ කොපමණ භාවනා කළා. ඒවට වෙන ඒ සුසු දේවල් කරන්න ඕන. එතකොට ඒ පිරිපහදුව කරනවා. අත්හරින්න ඕනි ටිකක් තියෙන ඒවත් ඇල්ල දාන්න. භාවනාවට කලින්ම. එතන ඇති කරගත යුතු කල්පනා ටිකකුත් තියෙනවා. ඒව ඇති කරගන්න. ඒ මානසික පසුබිම හදලා තමයි කමටහනක් පටන් ගන්න ඕනේ. එතන මොන කමටහන හරි. ඉතින් ඒ කතාව තමයි මා උදේ කිව්වේ ඉස්සෙල්ලා පොළව හදලා තමයි අපි පැලයක් හිටවන්නේ. එකපාරට විසික් කරන්නේ නැහැනේ පැලයක්. පොළව හදන්න ඕනේ මුලින්. එතන තියෙන ගල් අයින් කරන්න ඕනේ. වැලි අඩු නම් වැලි ටිකක් දාන්න ඕනේ. පෝර මදි නම් පෝර ටිකක් දාන්න ඕනේ. එහෙම අත්හරින්න එතනින් ඉවත් කළ යුතු ටික ඉවත් කරන්න ඕනේ. එකතු කරන්න ඕන ටික එකතු කළා. එහෙම පොළව හදාගත්තට පස්සේ තමයි වගාව පටන් ගන්න. ඒ මූලික ටික නොකර ඒවට තමයි පූර්වක්‍ෘත්‍ය කියලා කියන්න ඕනේ. හැබැයි ඒවට නෙමෙයි පූර්වක්‍ෘත්‍ය කියන්නේ. සැබෑ පූර්වක්‍ෘත්‍ය යනු කුමක්ද? මේ භාවනාවට අවශ්‍ය පසුබිම හදන එක. ඒ වැරදි බලාපොරොත්තු වැරදි කල්පනා තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. ඒ ගුරුවරයා උදව් කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙකුට උදව් කරන්න ඕනේ. ඒව මොනවත් හොයන්නේ නැතුව කමටහනක් දීලා දුන්නහම වෙන්නේ අමාරු වැටෙනවා. ඒ කරන කෙනත් අමාරු වැටෙනවා, දෙන කෙනත් අමාරු වැටෙනවා. ඒ නිසා මොකද්ද දෙන කමටහන කියන එක නෙමේ වැදගත් වෙන්නේ. ඇයිද අපි භාවනා කරන්න ඕනේ? ඇයිද භාවනා කරන්නේ? භාවනාවේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒ ටික පැහැදිලිව සුවිසුද්ධව නිරවුල්ව සහ නිවැරදිව හඳුනා ගැනීම. ඒ ටික හඳුනාගත්තට පස්සේ ඕනෑම කමටහනක් වඩන්න පුළුවන්. මට තියෙන්නේ එකම එක කමටහනයි. මටම තියෙන්නේ එකයි. වෙන ඒවා වැඩුවට හරියන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. එහෙම නීතියක් නැහැ. ඔය ඕනෑම කමටහනක් තමන්ට ගැළපෙන විදිහට හදාගෙන වඩන්න පුළුවන්. මේ කමටහන් කියලා කියන්නේ හදපු දේවල් නෙමෙයි. කමටහනක් යනු මැසූ ඇඳුමක් නෙමෙයි. මැසූ ඇඳුමකට නෙමෙයි කමටහනක් කියන්නේ. මහපු ඇඳුමකට නම් රෙඩිමේඩ් එකකට නම් ඒක ඒ මිමි වලට ගැළපෙන කෙනාට විතරයි අඳින්න පුළුවන්. ඊට වැඩිය පොඩි කෙනෙකුට අඳින්නත් බෑ, ලොකු කෙනෙකුට අඳින්නත් බෑ. හැබැයි කමටහන් කියන්නේ එහෙම මේ කවුරුවත් අච්චුවකට දාලා හදපු දෙයක් නෙමෙයි. ඒක අඹ රැද්දක් වගේ දෙයක්. ඒකෙන් තමන්ගේ මිමි වලට, තමන්ගේ උසේ මහතට පුළුවන් තමන්ට ගැළපෙන ඇඳුමක් හදාගන්න. ඒතර මෛත්‍රී භාවනාව ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි කරන විදිහ වෙනස් වෙනවා. දෙන්නෙක් කරන විදිහ වෙනස්. එක විදිහක් අනික් කෙනාට ගැළපෙන්නේ නැහැ. ආනපනසතියත් ඒ වගේ. බුද්ධානසතියත් ඒ වගේ. මේවා අච්චුවකට දාලා ගන්න හදන්න එපා. අච්චුවකින් අරගෙන පොදුවේ හැමෝටම බෙදන්න එපා. දැන් පාන් බෙදෙන වගේ එකම පෝරණුවෙන් එකම බේකරියෙන් එකම අච්චුවෙන් අරගෙන හැමෝටම දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් කමටහන් එහෙම දෙන්න බෑ. මෛත්‍රී භාවනා වුණාට 10 දිනක් කරන්න ඒක 10 විදිහක්. ඒක එහෙමම තමයි. ඒ නිසා කමටහන මොකද්ද කියන එක ගැන වැඩි හොයන්න යන්න එපා. එහෙම තමන්ටම ගැළපෙන කමටහනක් තියෙනවා. ඒක ආනාපාන සතියද මෛත්‍රියද බුද්ධානුස්සතිය එහෙම එකක් නැහැ. ඕනෑම කමටහනක් ඕනෑම කෙනෙකුට ගැළපෙනවා. ඒක ගලපා ගැනීම තමයි අපේ දක්ෂතාවය.
මෙතිතුමනි, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
ඒ කුමක් සඳහාද එහෙම පැහැදිලි කරන්න ඕනේ මං?
ඈ මෙතන සඳහන් කළේ නැමින් වුණා කන්න.
ඉවරද ප්‍රශ්න ටික?
ගරු යෝගී තුමනි, අභිඥා තත්වය පැහැදිලි කරන්න තවද පංච අභිඥාව පැහැදිලි කරන්න. අභිඥා තත්වය පැහැදිලි කරන්න, පංච අභිඥාව පැහැදිලි කරන්න.
දැන් ඒව පැහැදිලි කරන්න නම් ඒව තියෙන්න එපයි ඔය එකක්වත් මට නෑ. ඒ පහක් නෙමෙයි එකක්වත් නෑ. ඉතින් ඒ නිසා මම මොනවා කිව්වත් බොරු. ඔය පහෙන් එකක් ගැනවත් මම කතා කරාට මම දන්නේ නෑනේ. ඉතින් නොදැන බොරු කියනවට වැඩිය හොඳයි නිශ්ශබ්ද වෙන්න.
පින්වත් කල්යාණ මිත්‍රයාණනි, ආනාපාන සති භාවනාවේදී සිත වෙන වෙන අරමුණු කරා යාම නවත්වා ගත හැක්කේ කෙසේදයි ඉතාම කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
දැන් ඒ අරමුණු කියන වචනේ අපි අර්ථ දෙකකින් භාවිතා කරනවා. එක අර්ථයක් තමයි මේ ඉන්ද්‍රිය අරමුණු කියන අර්ථයෙන්. ඉන්ද්‍රිය අරමුණු, ඒ කියන්නේ ඇහෙනවා, සද්ද, එතකොට ඇඟට දැනෙනවා, මතක් වෙනවා, ඒවට අරමුණු කියලා කියනවා. එතකොට දැන් මේවා නවත්වීම නම් කරන්න බෑ. ඒ කියන්නේ ඇහෙන එක නැවැත්වීම, දැනීම නැවැත්වීම, මතක් වීම නැවැත්වීම කළ හැකි දෙයක් නෙමෙයි. එහෙම කරා කියලා ලැබෙන ප්‍රයෝජනයකුත් නැහැ. එහෙම නැත්වට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නොලැබෙන බවට අප හැමෝම සාක්ෂි දරනවා. දැන් ඔය කිසිම අරමුණක් දැනෙන්නේ නැතිව, ඒ කිසිම අරමුණක් දැනෙන්නේ නැතුව අපි පැය පහක් හයක් හැමදාම ඉන්නවනේ නින්දෙදි නේ. හැමදාම නින්දෙදි ඔය එකක්වත් දැනෙන්නේ නැතුව ඉන්නවා. හිටියට මොකද්ද ලැබිලා තියෙන ප්‍රයෝජනේ? දෙහෙම හිටලා මොකක් හරි ප්‍රයෝජනයක් ලැබෙනවා නම් මෙලහට කොච්චර ප්‍රයෝජන ලැබිලා තියෙන්න ඕනේ? කිසිම ප්‍රයෝජනයක් නැහැ නේ. නිදාගත්ත කෙනාමයි උදේ ආයේ හැරිලා ඉන්නෙත්. එයාගේ කිසිම ආධ්‍යාත්මික දියුණුවක් සමාධියක් වෙන ප්‍රඥාවක් ඒ කිසි දෙයක් නැහැ. නිදා ගන්නකොට හිටිය දුර්වල පුද්ගලයාම තමයි ඇහැරුණාමත් ඉන්නේ. බොඩි වෙනසකට තියෙන ඇඟේ මහන්සිය නැහැ එපමණයි. වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඔය අරමුණු නැමැත්තුවා කියලා. නිසා ඒවට නම් අරමුණු කියන්නේ ඒවා නවත්තන්න බෑ. ඒවා අරමුණු කර ගැනීම නවත්තන්න පුළුවන්. ඒක ඒ තඳහායි භවනාව තියෙන්නේ. සද්දයක් අපිට ඇහෙන දෙයක් අරමුණක් කරගෙන ඒ ගැන සිත සිටීම ඕන්නම් නවත්තන්න පුළුවන්. අප නැවැත්විය යුත්තේ ඒයි. ඇසීම නෙවෙයි, ඇසීම ගැන සිටීමයි නැවැත්විය යුත්තේ. ඇසීම අපට අයිති දෙයක් නෙමෙයි. ඇසීම අපට අයිති නෑ. ඔය අනාත්මය පිළිබඳ අනාත්ම සංඥාව ගැන කියනකොට කියන්නේ මේ ඔක්කොම අනාත්මයි. තමන්ට අයිති නෑ. ඇහැ තමන්ට අයිතිත් නෑ. චක්කුං අනත්තා, රූපං අනත්තා, චක්කු විඤ්ඤාණං අනත්තා. මේ එකක්වත් තමන්ට අයිති නෑ. ඇහැ අයිතිත් නෑ. ඇහැට පේන රූප අයිතිත් නෑ. ඒ දැකීම අයිතිත් නෑ. ඉතින් අපට අයිති නැති දේවල් අපි කොහොමද නවත්තන්නේ? නවත්තන්න අයිතියකුත් නෑ අපිට. අපට අයිති නැති දේවල් අපි පාලනය කරන්න යෑමයි මේ සියලුම අසහනවලට හේතුව. අප අයිති කියලා හිතාගෙන අයිති නැති දේවල් අපට ඍසි පරිදි අපි හසුරවන්නට උත්සාහ කරනවා. ඒතර දුක ඇති වෙන්නේ එතනින්. පැහැදිලිව තේරුම් ගන්න, දුක ඇති වෙන්නේ තමන්ට අයිති නැති, තමන්ට පාලනය කළ නොහැකි දේවල් තමන්ට අයිති කියා සිතාගෙන පාලනය කරන්නට යෑමෙන්. ඒ ඝට්ටණයට තමයි දුක කියා කියන්නේ. ඒතර මේ කිසිම අරමුණක් අපට අයිති නැහැ. ඔය හැම සෝතං අනත්තා, සද්දං අනත්තා, සෝත විඥාණං අනත්තා. දැන් ඔය අනාත්ම සංඥාව ගැන විස්තර කරන්න එහෙමද? ඔය 18ම අපිට අයිති නෑ. 18ෙන් එකක්වත් අයිති නෑ. ඔය විදිහට බැලුවම 18ක් තියෙනවනේ. විඥාන 6යි, බාහිර අරමුණු 6යි, අභ්‍යන්තර ඉන්ද්‍රිය 6යි. මේ 18ෙන් එකක්වත් අයිති නෑ. ඒතර මේකකටවත් අපිට අත ගහන්න බෑ. අපිට පාලනය කරන්න පුළුවන් එකම දේ මේවා ගැන කල්පනා කිරීම. අන්න ඒ මේවා ගැන සිටිය යුතුද? ඒ ප්‍රශ්නේ තමන්ගෙන් මහන්ඩ, සද්දයක් ඇහෙනකොට මහන්ඩ, මේ සද්ද ගැන මා හිතන්ට ඕනේද? ඒ සද්ද ගැන හිතන්ටද මා ගෙදර ඉඳලා මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානෙට ආවේ? අද දවස නිමාඩුවෙන් හිටියේ, සුදු ඇඳගෙන ඉන්නේ, බිම වාඩි වෙලා ඉන්නේ, අර පාරේ යන වාහන සද්ද ගැන හිතන්ටද? නැත්තම් සිතිවිල්ලක් ගැන හිතන්නද? ඒ ප්‍රශ්නේ අහන්නේ නෑ. ඒ සඳහා නෙමෙයි. නෙමෙයි නම් ඒ සද්ද තිබුණාවේ, ඒ සිතිවිල්ල තිබුණාවේ, අපි නැහැ ඒ ගැන ලත වෙන්නේ, ඒ ගැන අපි කල්පනා කරන්න යන්නේ. එතකොට අරමුණ තියෙනවා, අරමුණු කියන ඒවා තියෙනවා, හැබැයි ඒවා අපි කල්පනා මාතෘකා විදිහට අරගෙන නැහැ. අපි නිදහස්. සිතීමක් නැහැ, ඇත්තේ මතක් වීමක් පමණයි. පැහැදිලිව තේරුම් ගන්න, සිතීමක් නැහැ, සිදුවන්නේ මතක් වීම පමණයි. එතකොට අපිට නිදහසක් තියෙනවා. දැන් අපිට නිදහසක් නැහැ. අපි හිත හිත ඉන්නවා නම් සිත සිත සිටින කෙනා නිදහස් පුද්ගලයෙක් නෙමෙයි. එයාට නිදහසේ කිසිම දෙයක් කරන්න බෑ. භාවනා විතරක් නෙමෙයි, කිසිම දෙයක් කරන්න බෑ. හැම වෙලෙම හිත හිත ඉන්න කෙනාට උයන්න බෑ. කොපමණ උයන්න දන්න කෙනෙක් වුණත් උයන්න බෑ. වරදිනවා, සමහරට ලුණු වැටෙන්නේ නැතිනම් දෙපාරක් ලුණු වැටෙනවා හිත හිත ඉන්නවනම්. එතකොට සිතීම ඉඩ දෙන්නේ ඔබට ඔබ දන්න දෙයක්වත් හරියට කරන්න. නිදහසක් දෙන්නේ මේ සිතීම අපිට ඉඩ දෙන්නේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නවත්. සද්ද නෙමෙයි අපි ඔහිර කරන්නේ, සද්ද ගැන සිතන්න යෑමෙන් පිහිර වෙනවා. සද්දේ සද්දයක් විදිහට අඳුනගන්න, සිතිවිල්ල සිතිවිල්ලක් විදිහට අඳුනගන්න එපමණයි. ඉන් එහාට නෑ ඒ ගැන කතාවක්. එවිට අපට ලැබෙනවා ලොකු ඉඩක්, ලොකු අවකාශයක්, ලොකු නිදහසක්. ඒ නිදහසේ, ඒ නිදහස, ඒ අවකාශය, ඒ ඉඩ තුලයි හුස්ම ඇතුල් වීම පිටවීම දැනෙන්නේ. එහෙම නැත්නම් ඒක දැනෙන්නේ නැහැ. එතකොට අන්න හුස්ම ඇතුල් වෙනවා දැනගන්න, පිට වෙනවා දැනගන්න. සද්දක් තියෙනවා, හැබැයි සද්දයකට බෑ මේක නවත්තන්න. හුස්ම ඇතුල් වීම පිටවීම දැනීම නවත්තන්න බෑ කිසිම සද්දයකට. ඒ නවත්තන්න පුළුවන් එකම දේ අපි හිතන්න ගියොත්. හිතන්න ගියොත් අපිට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එනිසා සිතීම අත්හරින්න, සිතිවිලි නෙමෙයි අත්හරින්න ඕනේ, සිතීම අත්හරින්න. ඕනෑම දෙයක් මතක් වුණාට කමක් නැහැ, දැනගන්න. දැනගෙන නැවත හුස්මට එන්න, නැවත හුස්මට එන්න. මේ නැවත ඒමයි භවනාව කියන්නේ. නැවත එන්න, නැවත එන්න. හිත යන යන වාරයක් පාසා නැවත හිත අරගෙන එන්න භවනාවට, නැවත හිත අරන් එන්න හුස්මට. එය කරදරයක් විදිහට කරන්න එපා. කරදරයක් විදිහට භවනා කරන්න බෑ. මේ හිත මහා කරදරයක්. මෙයා කොයි වෙලෙත් දුවනෝ, මට නම් භාවනා කරගන්න බෑ කියලා හිතත් එක්ක ද්වේෂයක් ඇති කරගෙන, සිතත් සමග නුරුස්නා බවක් ඇති කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමේ භාවනාව. මිත්‍ර වෙන්න හිතත් එක්ක, මිත්‍ර වෙන්න. මේ දුවන හිතත් එක්ක මිත්‍ර වෙන්න. ඒ තමයි අමාරුම දේ. හිත එකඟ නම් එකඟ වුණු හිතක් එක්ක මිත්‍ර වීම පහසුයි. අමුතුවෙන් උත්සාහයක් ඕනේ නැහැ. උත්සාහය අවශ්‍ය වෙන්නේ අපිට ඕන විදිහට තියෙන්නේ නැති දෙයක් එක්ක කොහොමද අපි මිත්‍ර වෙන්නේ. ඒක තමයි අභියෝගය. ඒ අභියෝගය බාරගත්ත කෙනාටයි භාවනානුයෝගියා කියන්නේ. හැමදේම තමන්ට ඕන හැටියට සිද්ධ වෙනවා නම් ඒකට භාවනාවක් අවශ්‍යත් නැහැ, එතන අභියෝගයකුත් නැහැ. කල්යාණ මිත්‍රවරුනි, ඔබ තමයි මේ ලෝකයේ තිබෙන දුෂ්කරම අභියෝගය බාරගත්ත කෙනා, අති දුෂ්කරම අභියෝගය බාරගත්ත කෙනා තමා යෝගියා කියන්නේ. හැබැයි දුෂ්කරම අභියෝගේ ජය ගන්න පුළුවන්නේ මෛත්‍රිය. තරහින් නෙමෙයි, ද්වේෂයෙන් ජය ගන්න බෑ. එ නිසා ඊටාම වැඩි ඉඩක් තිබෙනවා භාවනා කරන කෙනෙකුට තරහ යන්න. වැඩි ඉඩක් තියෙනවා භාවනා නොකරන කෙනෙකුට වැඩි. ඒක හඳුනා ගන්න. ඒ අනුන් එක්ක විතර නෙමෙයි තමන් එක්කම තරහ යන ඉඩ තියෙනවා. අනුන් එක්කත් තරහ යනවා. දැන් කෙනෙක් කතා කරොත් තරහක් එන්න පුළුවන්. භාවනා නොකරන වෙලාවට වෙන කෙනෙක් පාරේ කෑයක් ගහ ගියාට තරහ එන්නේ නැහැ. භාවනා හොඳට බලන්න ගෙදරදී තමන් වාඩි වෙලා භාවනා කරනකොට ඒ වෙලාවට නේද කතා කරන හැම දෙනා කෙරෙහිම තරහක් එන්නේ කෑ ගහන අය. අනිත් වෙලාවට නෙමෙයි. හොඳට වැඩි ඉඩක් තියෙනවා භාවනා කරන විට තරහයෙන්. භාවනා කරන විට වැඩියෙන් තරහ වෙනවා කියලා නෙමෙයි කියන්නේ. භාවනා කරන විට වැඩියෙන් තරහ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ තේරුම් අරගෙන ඒ ශබ්දත් එක්ක මිත්‍ර වෙන්න. ඒවට ද්වේෂ කරන්න එපා. මෛත්‍රිය ඇති කරන්න. මෛත්‍රියෙන් පමණයි මේ අභියෝගය ජය ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිනුවේ කොහොමද කියන කාරණේදී කොහොමද දිනුවේ කියන එක අපි ඔය නිතර නිතර ගායනා කරනවන ජයමංගල ගාත විදියට. එතකොට දිනුව එක විදිහක් තමයි මෙත්තාබුසේක විදිනා ජිතවා මුනින්දෝ. මුනීන්ද්‍රයන් වහන්සේ ජයගත්තේ මෛත්‍රියෙන්. මෙත්තාබුසේක විදිනා ජිතවා මුනින්දෝ. දැන් ඒක අපි අනුන්ටනේ කියන්නේ. එහෙම කියලා අනිත් කෙනාට සෙතක් වේවා කියනවා. ජයමංගල ගාත කියන්නේ තමන්ට කියාගන්න. බුදුහාඳුරු දිනුවේ මෛත්‍රිය. ඒ නිසා මාත් දිනන්න ඕනේ මෛත්‍රිය. ඒ තමයි ලොකුම ජයමංගලය.
පින්වත් මැතිතුමනි, කයෙහි නිසලබව පහසුවෙන් දැකිය හැකිය. එහෙත් ඉන්පසු සිත දෙස බලා සිටිද්දී ශබ්ද ආදී බාහිර අරමුණුද කයෙහි වේදනාවන්ද ඇතිවේ. සිත විසිරයාම් පිළිබඳව සැලකිල්ල යොමු කරද්දී මෙවැනි බාහිර අරමුණු සහ වේදනා පිළිපඳව සැලකිය යුත්තේ කෙලෙසදැයි කරුණාවෙන් පහදිලි කර දෙනු මැනවි.
බාහිර අරමුණු කියලා කොටසක් නෑ. ඔය සියල්ලම අරමුණු. අපි ඇතුළට ගත්ත දේවල්. ඒවා එළියේ තියෙන දේවල් නෙමෙයි. ඇහුණා කියන්නේම එය අපේ අභ්‍යන්තරයට ගත්ත කියන එක. එහෙම නැත්නම් ඇහෙන්නේ නැහැ. වේදනාවත් ඒ වගේ. ඔය සියලුම දේවල් අපි ඇතුළට ගත්ත දේවල්. බාහිර අරමුණු නෙමෙයි. ඒ අරමුණු අපි ඇතුළට අරගන්නවා. අරගෙන අපි ඒ අරමුණු ඇතුළට යනවා. මේ දෙකම වෙනවා. පළවෙනි එක නම් කොහොමත් නවත්තන්න බෑ. ඇහුණා කියන්නේම අපි භෞතික වශයෙන් ගත්තත් ඒ මොකක් හරි ශබ්ද තරංගයක් අපේ කන ඇතුළට යනවනේ. කන ඇතුළෙන් ඒ ගිහිල්ලා ඊළඟට ඒකේ පණිවිඩය මොළේටම යනවා. එතකොට ඒ තවදුරටත් එළියේ තියෙන දෙයක් නෙමෙයි. එළියේ තිබ්බනම් ඇහෙන්නේ නැහැ අපිට. එළිය නම් ඒක තිබ්බේ ඇහෙන්න විදිහක් නැහැ. ඇහෙන්නම අපි ඒක අපි ඇතුළට යන්න ඕනේ. පේන්නත් ඒ වගේනේ. එළියේ තිබ්බට පේන්නේ නැහැ. ඒකේ තියෙන ආලෝකයක් ඇහැට වැටිලා ඇහැතුලින් කාචය ඇතුලින් ගිහිල්ලා ඒ මහ කතන්දරයක් තියෙනනේ පිටිපස්සේ තියෙන තිරේට වැටිලා දෘෂ්ටි විතානෙට එතනින් මොළේට ස්නායුවක් දිගේ ගිහිල්ලා එතකොට තමයි පේන්නේ. ඉතින් එහොම බැලුවහම මේ හැම දෙයක්ම අභ්‍යන්තර අරමුණු. එකක්වත් බාහිර අරමුණු නෙමෙයි. අභ්‍යන්තර අරමුණු. ඒක කිසි වරදක් නැහැ. ඒක නවත්තන්නත් බෑ. ඇහැ වහගන්න පුළුවන්. හැබැයි පේනකොටම ඒ අභ්‍යන්තර දෙයක් බවට පත් වෙනවා. එතන නෙමෙයි වරද. මේ එළිය තියෙන දේවල් ඇතුළට ගැනීම නෙමෙයි වරද. ඒ දේවල් ඇතුළට අපි යන එක. ඒවා ඇතුළට අපි යනවා. ගිහිල්ලා අපිපත් වෙනවා අපිම ඇසූ ශබ්දයක සිරකරුවෙක් බවට. ඒ ශබ්දයේ ඇතුළට අපි ගිය ගමන් අපිපත් වෙනවා ඒ ශබ්දයේ හිරකරුවෙක් බවට. දැන් බැනුම් අහනවා කියලා මොකද්ද වෙන්නේ? ඒ මොනවාරි ශබ්දයක් නේ ඇහෙන්නේ. බැනිනවා කියලා අපිට ඇහෙන්නේ ශබ්දයන්නේ. ඒ ශබ්දයේ අපි හිරකරුවෙක් බවට. එතනින් එහාට අපිට වෙන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ ඊට පස්සේ. වෙන කිසි දෙයක් හිතන්න බෑ. කොහෙ ගියත් දෝංකාර දෙන්නේ බැනුම විතරයි. ඒ බැනුම සමහරට මිනිත්තු පහකින් ඉවරයි බැනලා. නමුත් ඒ දෝංකාරය අවුරුදු ගාණක් තියෙනවා. ඒ ශබ්දයේ අපි සිරකරුවෙක් බවට පත් වෙනවා. දින නියමයක් නැති. දින නියමයක් නැති සමහරට ජීවිතාන්තය දක්වාම සිරකරුවෙක් බවට පත් වෙනවා. අපි ඒව ඇතුළට ගියොත් හොඳයි කියලා ගියොත් නැත්නම් නරකයි කියලා ගියොත්. හොඳයි කියලා ගියත් නරකයි කියලා ගියත් අන්තිම ප්‍රතිඵලය හිරවීම. ඇලුනත් හිර වෙනවා, ගැටුනත් හිර වෙනවා. ඒ නිසා ඒ අරමුණු, බාහිර අරමුණු අභ්‍යන්තරගත වීම එකක්. ඒක නවත්තන්න බෑ, ඒක නවත්තන්න ඕනෙත් නෑ. හැබැයි ඒ අරමුණු ඇතුළට යන්න එපා. ඒක හොඳයි කියලා යන්නත් එපා, නරකයි කියලා යන්නත් එපා, ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඇහුණා කියලා දැනගන්න, මතක් වුණා කියලා දැනගන්න. ඇලීමක් හෝ ගැටීමක් පුරුද්දට ඇති වුණොත්, පුරුද්දට ඇලුනා, පුරුද්දට ගැටුනා කියන එකක් දැනගන්න. දැනගෙන ඒකක්වත් අල්ලගන්න එපා. ඇලීම අල්ලගන්නත් එපා, ගැටීම අල්ලගන්නත් එපා. ඇලීම ගැටීමෙන් තොරව ඒ ඇහෙන දේ දිහා බලන්න පුළුවන්. උත්සාහ කළ බලන්න. ඇහෙනවා, මොනව හරි ඇහෙනවා. අපි තුමු කෙනෙක් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා, කවුරු හරි කතා කරනවා ඇහෙනවා, වාහනයක් නලාව හඬවනවා ඇහෙනවා. එතකොට ඇහුණා. දැන් ඇහිලානේ. ඇහුණා කියන්නේ ඒක අපි ඇතුළට ගියා. ඊළඟට බලන්නේ ඒ ශනේයෙම ඇතිවෙන ශනික ප්‍රතික්‍රියාව මොකද්ද? ශනික ප්‍රතික්‍රියාව කුමක්ද? ශනික ප්‍රතික්‍රියාව සමහර විට ඒක ලස්සනයි, හරි මිහිරි, දිගටම අහන්න ඕනේ. එහෙම නැත්නම් අප්‍රසන්නයි, අමිහිරි, ගෝරනාඩුවක්. මේක නවතිනව නම් හොඳයි. ඒතර මේක තමයි ප්‍රතික්‍රියා. මේක ඇලීමෙන් උත් වෙනවා ප්‍රතික්‍රියා, ගැටීමෙන්. මේ පුරුද්දට ඇතිවෙන ප්‍රතික්‍රියා හඳුනා ගන්න. දේවයන්නේ අපි ඇතුලෙන්, එළියෙන් නෙමෙයි. ඔය ඇලීම් ගැටීම් ඇති වෙන්නේ ඇතුලෙන්. ඒතර එළියෙන් ආපු එක හඳුනා ගන්න. එළියෙන් ආ දෙයට අභ්‍යන්තරයෙන් ඇති වුණු ප්‍රතික්‍රියාව හඳුනා ගන්න. හඳුනාගෙන ඒ ප්‍රතික්‍රියාව අත්තරින්. තරහක් ආවා. දැන් තරහෙන් තමයි අහන්නේ දිගටම. නෑ, තරහෙන් තොරව ඒ શબ્දයට ඇහුම්කන් දෙන්න පුළුවන්ද? තාමත් දිගට මේ වාහනේ නලා වහඬවනවා. ඒ නලා හඬ අහගෙන ඉන්න පුළුවන්ද තරහෙන් තොරව? මේක කරදරයක් කියන හැඟීමෙන් තොරව, මේක නවතිනවා නම් හොඳයි කියන ඒ බලාපොරොත්තුෙන් තොරව බැරිද අහගෙන ඉන්න උත්සාහ කළ බලන්න. එතකොට පුළුවන්. බැරි නෑ, පුළුවන්. එතකොට ඔබ තවදුරටත් සිරකරුවෙක් නෙමෙයි. ඒ શબ્දයට බෑ ඔබ හිර කරන්න තවදුරටත්. ඔබ නිදහස්. ජීවිතාන්තයේ දක්වාම හිරේට නියමෙන්න තිබිච්ච දඬුවමක් ඔබ එක තප්පරෙන් ගෙවල ඉවර කළා දැන්. එතකොට මේ දෙක වෙන් කරගන්න. අරමුණු වෙන් කරගන්න. බාහිර අරමුණයි අභ්‍යන්තර ප්‍රතික්‍රියාවයි වෙන් කරගෙන අභ්‍යන්තර ප්‍රතික්‍රියාව අත්හරින්න බාහිර අරමුණට එන්න ඉඩ දෙන්න.
පින්වත් මෙතිතුමනි, හුස්ම රැලි 10කටවත් මගේ සිත රඳවා ගත නොහැක. සක්මනද එසේමය. මගේ චරිතයට ආනාපානසති භාවනාව නුගලපේදැයි සිතේ. මගේ චරිතය කුමක්දැයි කියාද මට බේරාගත නොහැක. තමන්ගේ චරිතය හඳුනාගන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තවද සිත රඳවා ගන්න උපක්‍රමයක් ඇත්නම් එයද පහදා දෙන්න.
චරිතය හඳුනා ගැනීමයි ඔය ආනාපාන සතිය කිරීමයි අතර ඇත්තටම ලොකු සම්බන්ධයක් නැහැ. අපි ඒ සුදුසුකමක් නෙමෙයි ආනාපාන සතිය කරන්න. ඒ චරිතය හඳුනා ගන්න ඕනෙම නැහැ. ඒ කියන්නේ වර්තමානයේ ඉන්න ඕනෑම චරිතයක කෙනෙකුට පුළුවන්. වර්තමානයේ ඉන්න පුළුවන් මෙන්න මේ චරිත ලක්ෂණ තියෙන අයට විතරයි. මේ චරිත ලක්ෂණ තියෙන අය අනිවාර්යෙන් අතීතයේ ඉන්න ඕනේ, මේ අය අනාගතයේ ඉන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. එහෙමනම් ඉතින් අපිට කවදාවත් මේයින් ගොඩේමක් නැහැ. ආනාපාන සතිය ඕනෑම චරිත ලක්ෂණයක තියෙන කෙනෙකුට කළ හැකි භාවනාවක්. ඕනෑම චරිත ලක්ෂණයක් තියෙන කෙනෙකුට. එතන චරිත ලක්ෂණයයි මේ චරිත ලක්ෂණ බලපානවා නම් බලපාන්නේ ඔය සති පට්ඨාන භාවනාවට නෙමෙයි, අනුපස්සනා භාවනාවලට නෙමෙයි. දැන් ඒවා ඔක්කොම අනුපස්සනානේ. කායේ කායානුපස්සනා, වේදනාසු වේදනානුපස්සනා, මේවා අනුපස්සනා. අනුපස්සනා කියන වචනේ තේරුම අනුව බලනවා. යමක් සිදුවෙනවද සිදුවෙන ආකාරයට අනුව බලනවා. එතකොට සිදුවෙන ආකාරයට අනුව යමක් දකින්ද විශේෂ චරිත ලක්ෂණයක් නැහැ. චරිත ලක්ෂණ කියන්නේ තමන්ගේ ස්වභාවයන්, තමන්ගේ ආවේගශීලී ගති, ඒ ආවේනික ප්‍රවණතා, ඒවා බලපානවා නම් බලපාන්නේ අනුස්සති භාවනාවලට, අනුපස්සනාවලට නෙමෙයි. අනුපස්සනාව සම්පූර්ණයෙන්ම පුද්ගලයාගේ නිදහස්. පුද්ගලික ගති, පුද්ගලික චරිත ලක්ෂණ, පුද්ගලික ස්වභාවයන් ඒකක්වත් වළංගු වෙන්නේ සතිපට්ඨාණයට. ඒ තමයි සතිපට්ඨාණය එකම මාර්ගය කියලා තියෙන්නේ. ඔය ඔක්කොම ඉක්මවල යන්න. හැබැයි අනුස්සති භාවනාවලට එනකොට නම් ඉතින් ඔය චරිත ලක්ෂණ ගැන ටිකක් හිතුවට කමක් නෑ. අනුස්සති කියන්නේ අසුභානුස්සති, මරණානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති, ඒ වගේ අනුස්සති දිනන. අනුස්සති කියන්නේ කිසියම් හැඟීමක් යලි යලිත් අනුස්මරණය කිරීමක්. කිසියම් හැඟීමක් දැන් බුද්ධානුස්සති භාවනාවේදී ශ්‍රද්ධාව යලි යලිත් කෙනෙක් තමා තුළ තහවුරු කරගන්න. ඉතින් එතෙන්දී සමහර විට ඔය තාර්කික චරිතවලට, හැම දෙයක් ගැනම තර්ක කරන චරිත තියෙනවනේ, ඒ ලක්ෂණේ තියෙන චරිත, හැම දෙයක් පිළිබඳවම එයා තර්ක කරන, එහෙම කෙනෙකුට, ඒ චරිත ලක්ෂණේ තියෙන කෙනෙකුට සමහර විට බුද්ධානුස්සති භාවනාව කරගන්න බෑ. දැන් ඒ බුදුගුණ ගැන හිතනකොට ඒ ශ්‍රද්ධාවෙන් අනුස්සතියක් නෙමේ වෙන්නේ, තර්ක කරන්න පටන් ගන්නවා එයා. මේ තර්කයේ ප්‍රතිඵලය තමයි සැක ඇති වෙන එක. තර්කයේ හැම විටම යන්නේ සැකයක් එක්ක. සැක කරන මනස තමයි තර්ක කරන්නේ. විශ්වාස කරන මනස තර්ක කරන්න යන්නේ. ඒතර බුද්ධානුස්සති භාවනාවට අවශ්‍ය වෙන්නේ විශ්වාස කරන මනස. තර්ක කරන මනසට බෑ බුද්ධානුස්සති භාවනාවක් කරන්න. ඒක ගැටෙනවා හැම විටම. ඔය කතන්දර ඇත්තද? ඔය පොත්වල තියෙන දේවල් ඇත්තද? ඌව පස්සේ ලිව්ව වෙන්න බැරිද? ඉතින් ඔය වගේ තර්ක එනවා. ඒ තර්කත් එක්ක හැම විටම අනුස්සති භාවනාව ගැටෙනවා. ඉතින් අනිත් හතරත් ඒ වගේ. අනිත් ඔය අනුස්සති භාවනා හතර නෙමෙයි, තව තියෙනවනේ කීපයක්. ඒ වට නම් ඔය චරිත ලක්ෂණ කියන ඒවා ගැන ටිකක් හිතලා බලලා ඒ චරිත ලක්ෂණ වලට ගැළපෙන විදිහට ඒ කමඨාන හදාගත්තට කමක් නැහැ. හැබැයි ආනාපාන සතියට නම් ඒ නැති ප්‍රශ්නය ගේන්ට එපහෙන් ප්‍රශ්නයක් නෑ ආනාපාන සතියට. දැන් ඒ ප්‍රශ්නේ මුලින්ම කිව්වා එකම හුස්ම රැල්ලකටවත් හිත එකම් කරගන්න බෑ කියලා. නෝ. ඉතින් ඒ බෑනේ, බැරි නිසා තමයි මේ භාවනාව කරන්න ඕනේ. දැන් පුළුවන් නම් ඕනේ නෑනේ භාවනාවක් කරන්න. දැන් මුලින්ම පුළුවන් නම් භාවනා කරන්න කලින්ම අපිට පුළුවන් නම් එහෙම ඉන්න. ඉතින් මොකටද භාවනා කරන්නේ? බෑ. බැරි නිසා තමයි අපි මේ අභ්‍යාසයේ යෙදෙන්න ඕනේ. වාඩි වුණු ගමන්ම හුස්ම හොයන්න දඟලන්න එපා. දැන් අපි එහෙම තමයි වාඩි වෙන්නෙම ආනාපාන සතිය කරනවා කියලා. ඒකල වාඩි වුණු ගමන්ම අපි බලනවා හුස්මට හිත එකඟ කරන්න. එහෙම හුස්ම කියන්නේ මේ මහා ගොරෝසුවට දැනෙන අරමුණකුත් නෙමෙයි. හිත කියන්නේ මේ විදිහට මේ අපිට ඕන ඕනේ පැත්තට එකසණයෙන් හරවන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. අපි ආවේ මොකක් හරි කල්පනාවකින්. මොනවා හරි හිතනේ ආවේ. හිත ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙච්ච ගමන් අපිට කියන්න බෑ හිතට ඔයා හිත හිටිය දේ දැන් නවත්තන්න. ඒ කල්පනාව තව ටිකක් ගලනවා. ඔය කල්පනා කියන දේවල් වලට ධර්මයේ පාවිච්චි වෙන වචනයක් තමයි මේ සෝත. සෝත කියනවා. සෝත කියන්නේ මහා මේ සැඩපහරක් කියන එක. සැඩපහරක්. එහෙම නැත්නම් සුලි සුලඟක් වගේ. දැන් ගංගා වුණත් මහා වේගෙන් ගලනවා නම් ඒකට සෝත කියනවා. එක්තරා තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සවන්ති සබ්බ දිහි සෝතා සෝතානං කින් නිවාරණං. හැම තැනම මහා සැඩපහරක් ගලාගෙන යනවා. සවන්ති සබ්බ දිහි සෝතා හැම තැනකම, ඒ කියන්නේ ඇහෙයි කනෙයි නාසෙයි මේ හැම තැනක් හරහාම මහා සිතවිලි ප්‍රවාහයක් ගලාගෙන යනවා. සෝතානං කින් නිවාරණං. මේ මහා ප්‍රවේගය, මහා මේඝය, මහා සැඩපහර කොහොමද නවත්තන්නේ? සතිතේසං නිවාරණං. බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර සතිතේසං නිවාරණ. මේක නවත්තන්න පුළුවන්නේ සිහියෙන් පමණයි. වෙන ක්‍රමයක් නැහැ. සිහියෙන් තමයි මේ ප්‍රවේගය ආවරණය කරන්නට පිළිවන්නේ. දැන් දැකලා ඇති, දැන් ওই ගංගාවක් හැතැම්ම ගානක ගලනවනේ. يعني උල්පතේ ඉඳලා බැලුවොත් ගලාගෙන 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 එනවා. ඇවිල්ලා ගඟේ වතුර දුඹුරු පාටයි. සමහරට වැහි වතුරත් එක්කදලා මඩත් හොදන් දුඹුරු පාටයි. ඇවිල්ලා ඇවිල්ලා අන්තිමටම මෝය කටකින් මූදට එකතු වෙනවා. හරියටම මෙන්න ගඟ මෙන්න මූද කියලා මූ වෙරළෙන් නවතින්නේ නැහනේ. අර ආපු වේගෙට බලන්න අර මඩ වතුර තව මූද ඇතුලෙත් ගලනවා. නේ? තව ටිකක් එහාට ගලනවා. සමහර ගංගා ලංකාවේ නෑ. නමුත් සමහර ඔය මහා විශාල ගංගා මූද ඇතුලේ හැතැක්ම ගානක් ගලනවා එහාට. මූද ළඟින් නැවතින්නේ නෑ වෙරළෙන්. ඒ මූද ඇතුලේ තියෙන්නේ ගංගාවේ ජලය. ඒ මොකද ඒ වේගය, ඒ පමණ වේගයක් එනවා. ඒ වේගය මූදකටවත් නවත්තන්න බෑ. මූද ඇතුලෙත් ගලනවා ඈතට. ඊටත් වැඩිය වේගවත් මේ සිතිවිලි ධාරාව. සිත. ඒ නිසා තමයි අර මේ අහන්නේ ප්‍රශ්නේ. සවන්ති සබ්බදී සෝතා, සෝතානං කින් නිවාරණං. මේ හැම තැනකම මහා ප්‍රවාහයක් ගලාගෙන යනවා. මේ ප්‍රවාහය නවත්තන්නේ කෙසේද? මේ එකපාරට තාප්පයක් බැඳලා නවත්තන්න බෑ. එහෙම නවත්තන්න බෑ. මොන තාප්ප බැඳවත් ඒවා ඔක්කොම කඩාගෙන යනවා. තාප්ප බඳින්න බඳින්න වෙන්නේ විනාශයේ වැඩිවීම විතරයි. ඒ නිසා වාඩි වුණු ගමන්ම ආනාපාන සතිය කරන්න හිතන්න එපා. දැන් අපේ මනසේ කල්පනාවක් ගලාගෙන ගියා. අපි ගෙදරින් එනකොටත් ඒ කල්පනාව හිටියේ. උදේ ඇහැරුණෙත් කිසියම් කල්පනාවක්. ඒතර වාහනයෙන් බැහැලා මේ ටික ඇවිදන් එනකොටත් කල්පනාවක් තිබ්බා. දේ කල්පනාව එක්වරටම ඒ කල්පනාවට නැවතුම් තිතක් තියන්න බෑ. මේ පරියන්කේක වාඩි වුණා කියලා. ඒ නිසා වාඩි වෙලා බලන්න මොකද්ද මේ වෙලාවේ හිතේ යන කල්පනාව. මොන විදිහේ කල්පනාවක්ද හිතේ ගලාගෙන යන්නේ? ඒ ගලාගෙන යන කල්පනාව හඳුනාගන්න මුලින්. හඳුනාගන්න. හඳුනාගන්න ඒකට ටිකක් ඉඩ දෙන්න ගලාගෙන යන්න. දැන් ඒක අපිනේ ඒක වේගය ඇති කරේ. ඒතර අපි ඇති කරපු වේගය ඒකට යන්න ඉඩ දෙන්න. හිතට කියන්න මම දන්නවා ඔයා මොකක් ගැනද හිතේ තින්නේ. ඔයා ඒක හිතලා ඉවර කරන්න. ඒ දේ හිතලා ඉවර කරන්න. හිතලා ඉවර කරන්න කියලා තම් පොඩ්ඩක් වෙලාවක් දෙන්න. තප්පර 10ක් නැත්නම් මිනිත්තුවක් විතර දෙන්න. ওই কারণে හිතලා ඉවර කරන්න. බලන්න මේ දේ කරලා. කරලා බලන්න. ওই කියපු ගමම්ම හිත නවත්තනවා. හිත ඊට පස්සේ අපි කිව්වොත් හිතට හිතන්න කියලා එයා හිතන්නේ නැහැ. එපා කිව්වොත් හිතනවා. හිතන්න කිව්වොත් හිතන්නේ නැහැ. එපා කිව්වොත් කරන, කරන්න කිව්වොත් නොකරන කෙනෙකුට අපි කියන්නේ අකීකරුයි කියලානේ. අකීකරුයි කියලානේ. එහෙම ළමේකට අපි කියන්නේ අකීකරු ළමේ. එතකොට හිතටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. ඉතින් හිත කීකරු නෑ අපිට. අකීකරු. ඉතින් අකීකරු නිසා තමයි මේ භාවනා කරන්නේ අපි. ඉතින් එබඳු අකීකරු හිතකින් අපිට බෑ මේ එක තප්පරයකින් අපිට ඕන දේ කරගන්න. එහෙම කරන්න යන්න යන්න වෙන්නේ යා තව තව අකීකරු වෙනවා. ඒ නිසා අකීකරු ළමෙක් කොහොමද Taman බලාගන්නේ? ඒක දක්ෂතාවයක්. ගුරුවරයෙක්ගේ දක්ෂතාවයක් නැත්නම් දෙමව්පියන්ගේ දක්ෂතාවයක්. දරුවා අකීකරු නම් කොහොමද ඒ අකීකරු දරුවව හදාගන්නේ කියන එක. අන්න ඒ දක්ෂතාවය, ඒ සියුම් කුසලතාවය Tamanටම යොදාගන්න. වාඩි වෙලා බලන්න මොනවද මෙයා හිත හිත ඉන්නේ, මොනවා ගැනද කල්පනා කර කර ඉන්නේ. ඊළඟට යාට කියන්නේ ඔව් මම දන්නවා ඔයා මේ ගැන හිත හිත ඉන්නේ, ඔයා ඊයේ ගැන හිත හිත ඉන්නේ, නැත්නම් හෙට ගැන හිත හිත ඉන්නේ. ඒ දේ හිතලා ඉවර කරන්න. මට හදිස්සියක් නැහැ. මට කිසිම හදිස්සියක් නැහැ. ඔයා ওই ටික හිතලා ඉවර කරන්න. එහෙම කියලා තමන් බලාගෙන ඉන්න. දැන් මෙයා මොනවද හිතන්නේ? බලාගෙන ඉන්න. ඒවත් එක එකතු වෙන්න එපා. හිතන දේවල් එක එකතු වෙන්න යන්න එපා. තමන් හිතන්න යන්නත් එපා. එතකොට හිත අර වේගයේ ක්‍රමයෙන් 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 අඩු වෙලා යනවා. තමන්ටම තේරෙනවා. ඒ සිතිවිලි නවතින්න පටන් ගන්නවා. ඒ කල්පනාව දිගට යන්නේ නැහැ දැන්. අඩු වෙලා ගින නවතිනවා. යා දැන් ඒ ගැන හිතන්නේම නැහැ. අපි හිතන්න කිව්වත් හිතන්නේ. අන්න ඒ හිත නැවතුණු මොහොතේ ඔබට දැනේවි හුස්ම. හුස්ම නොදැනෙනවා නම් ආනාපාන සතියක් කරන්න බෑ. ආනාපාන සතිය කියන්නේම හුස්ම දැනෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා හුස්ම දැනෙනකල් ඉන්න. හදිස්සි වෙන්න එපා. හදිස්සි වෙලා ආනාපාන සතිය කරන්න බෑ. ওই මිනිත්තුවක් දෙකක් ඔය කාරණේට ඉඩ දුන්නා කියලා කාලේ නාස්ති වෙන්නේ නෑ. එහෙම ඉඩ දුන්නේ නැත්තම් මුළු පැයම අපි නාස්ති කරගන්නවා. ඒ නිසා ඉඩ දෙන්න, ඉඩ දීලා ඒ සිතිවිලි නැවතුණාම ඉරියව්වට අවධානය ගේන්න. එතකොට තමන්ට වැටහෙවි තමන් වාඩි වෙලා ඉන්න බව. ඉරියව්වට මොනවද දැනෙන්නේ බලන්න. එතකොට මේ පොළව දැනෙනවා, තමන්ට වාඩිලා ඉන්න කොට්ටේ දැනෙනවා, අපි එක අතක් අනික් අත උඩ තියන් ඉන්නවා නම් ඒ බව දැනෙනවා, මේ ඇඳුම දැනෙනවා, මේ විදුලි පංකා වලින් එන හුළඟ දැනෙනවා. මේ දැනීම් හඳුනාගන්න. මොනවද දැනෙන්නේ ඉරියව්වට? එතකොට ඒ රළු දැනීම් හඳුනා ගනිමින් යනකොට හුස්ම වගේ සියුම් දැනීමකුත් වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් එතකල් ඉන්න, හුස්ම දැනෙන කල්ම ඉන්න. එළ හුස්ම දැනෙනකොට අර සම්පූර්ණ අවධානයම හුස්මට යොමු කරන්න. සම්පූර්ණ අවධානයම යොමු කරලා බලන්න දැන් මොකද වෙන්නේ? ආස්වාසේද ප්‍රස්වාසේද? දැන් මේ විදිහට අපි භාවනා කළොත් අපිට ආනාපාන සතිය මේ දුවන හිතත් එක්කම කරගන්න පුළුවන්. හැබැයි ඒක සටනක් බවට පත් කරගත්තොත් නම් මුළු පැයම හිතත් එක්ක සටන් කර කර ප්‍රතිඵලය පරාජිතේ විදිහට භාවනාව ඉවර වෙන එක.